ප්‍රධානවට කටයුතුදී අදදින් න්‍යායපත්‍රයේ විෂය අංක 1 සහ 2 මෝටර වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට Honorable Vimal Ratnayake, you have 20 minutes. So you have 25 minutes.
I have to move these two regulations. The Honorable Speaker, I move the two regulations under the Motor Traffic Act to be approved by the Parliament, which appears as item number 1 and 2 of the public business in today's order paper of Parliament.
Yeah, to start the debate, you have 25 minutes, Honorable Member.
Garu Kathanayaka Tumani, අද දිනේදී අප බලාපොරොත්තු වන්නේ විවාද කරන්න විශේෂයෙන්ම මාර්ග ආරක්ෂාව පිළිබඳව. ඉතාම වැදගත් වෙන නීති රෙගුලාසි දෙකක්. පළවෙනි එක තමයි මම ඉතාම ඉක්මනින් කියන්නම්. මෝටර් වාහන මත්ද්‍රව්‍ය නියෝග තමයි පළවෙනි නියෝග මාලාව. ගරු කථානායකතුමනි, මෝටර් වාහන පනතේ 203 වන අධිකාරී 151 වෙනි වගන්ති අනුව මොනවාද ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසුව වාහනයක් මහා මාර්ගයකට ගත නොයුතු බව, එළවිය නොයුතු බවට නීති සකස් කළා තිබුණා. විශේෂයෙන්ම මේ ඇල්කොහොල් භාවිතය සඳහා පමණක්. දැන් මේ මත්පැන් කියන එකටත් ප්‍රශ්නයක් තියෙන නිසා දැන් මේකේ මොකද්ද හරි සිංහල වචනේ කියලා පොඩ්ඩක් හොයාගන්න ඕන. පැන් කියන්නේ පා කියනවනේ. එනිසා නමුත් මේක නීතිය හදලා තිබුණේ මෝටර් වාහන පනත යටතේ ඇල්කොහොල් ගෙන ක්‍රියාදාවරය කරන ලබන පුද්ගලයන් පරීක්ෂා කිරීම සඳහා පමණයි නියෝග සකස් කළ තියෙන්නේ. නමුත් ඒ පනතේ දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය කිසිවක් රැගෙන තිබේද යන නිශ්චය කිරීම සඳහා යම් පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයත් මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණයද නියම කරමින් රෙගුලාසි ප්‍රකාශයට පත් කළ තිබුණේ නැහැ. ඒක ඇත්තටම අපේ රටේ ආණ්ඩු කරපු ආණ්ඩුවල ලොකු වැරැද්දක්. මොකද ලංකාවේ කුඩු ප්‍රශ්නය ඇති වෙලා විශාල කාලයක්. ඒ නිසා මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ නිසා අප සිදු කර දේ තමයි පනත 151 වෙනි වගන්තියේ 37 වගන්තිය සමග කියවිය යුතු 37 වගන්තිය යටතේ තිබෙන රෙගුලාසි සකස් කිරීමේ බලය යටතේ ගරු කථානායකතුමනි, විෂය භාර අමාත්‍යවරයා විසින් විදිහට මම අපේ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහයෝගය ඇතුව 2025 අංක 1 දරන මෝටර් වාහන මත්ද්‍රව්‍ය නියෝග 2452/40 සහ 2025 සැප්තැම්බර් 4 හරියටම මීට මාස 4කට කලින් ගැසට් නිවේදයක් මගින් මේක ප්‍රකාශයට පත් කළා. ඒ ගැසට් නිවේදකෙක මගින් තියෙන ඒ නිසා දැන් මේක අද දිනේදී කරන්නේ ගැසට් එක ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. නමුත් ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතුයි පනතට අනුව. ඒ තමයි අප සිදු කරන්නේ. ඒ අනුව දැන් පොලිස් නිලධාරී මහත්මයෙකුට අවස්ථාව ලැබෙනවා. පොලිස් නිලධාරියෙකුට යම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මෝටර් වාහනයක් පදවන බවට එම රෙගුලාසිල සඳහන් කරුණු අනුව සාධාරණ සැකයක් ඇති වූ විට එම පුද්ගලයා රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ රෝහල විසින් එම බලය පවරන ලද නිලධාරියෙක්ට ගෙනියන්න පුළුවන් එම වගන්තියේ සඳහන් විධිවිධාන අනුව රියදුරෙක්ගේ හැසිරීම, කතාව, ශරීර චලනය හෝ සම්බරතාවය, ඇස්වල පෙනීම, ඇඳුම මේ වගේ අපි දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ විවිධ හැසිරීම් රටාවන් තිබෙනවා, වෙනස් වෙනවා සාමාන්‍ය අතර වඩා. ඉතින් පොලිස් නිලධාරියට පුළුවන් අන්න එහෙම එතුම් සැක කරනවා නම් ඒ වගේ පුද්ගලයෙක් අරගෙන එක්කගෙන ගිහිල්ලා ඔහුගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාද කියලා බලන්න. ඒ සඳහා රුධිර, මුත්‍රා, කේට හෝ වෙනත් ශාරීරික ශ්‍රාවයන්ගේ සාම්පලයක් රජයේ නිලධාරි වෛද්‍ය නිලධාරියෙක්ට ලබා දෙන්න කියලා නීත්‍යානුකූල බලයක් පොලිසියේ නිලධාරියන්ට ලැබෙනවා. ඒ වගේම එම වකන්තියේ අනුව ඔහු පාවිච්චි කළ තිබෙනව නම් ඔප්පු වුණොත් එහෙම ඊට පස්සේ ඊට අදාළ අධිකරණමය කටයුතුලට යන්නත් පොලිසියට බලය ලැබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමා අපි කියන්න කැමති ඒ නිසා මේකෙන් වෙන දේ තමයි අද සමහර විශේෂයෙන්ම තිබෙන බස් රථවල ගත්තොත් එහෙම රියදුරු සහ කොන්දොස්තරවරු බස් රථ හිමියන්ගේ සංගම් වලින්ම කියන දෙයක් තමයි සමහර මාර්ගවල රූට් වල මම දැක්කා එක සභාපතිවරයෙක් කවුරුදු ගානකට කලින් කියලා තියෙනවා ඒ රූට් එකේ වැඩිපුර බස් රථ වල කොන්දොස්සල ඩ්‍රයිවර් මහතුරගේ වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍යයට බැහැවෙච්චු වෙච්චයි කියලා. ඉතින් මේක සැලකිය යුතු ප්‍රශ්නයක්. ඔබතුමා දන්නා ළඟදී බොරැල්ලේදී ටිපර එකක් ඇවිල්ලා පේවමන්ට් එකේ මිනිස්සු එක්කෙනෙක් නැති කළා, එයා ඩ්‍රග්ස් ගත්ත කෙනෙක්. ඒ නිසා මේක ඊටාම වරපතල ප්‍රශ්නයක්. සන්නයකට අදාළ කරන නීති රීති රෙගුලාසි තිබුණේ නැහැ ක්‍රියාත්මක කරන්න. මේක ක්‍රියාත්මක කිරීම තමයි අද මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමත් සමග මේක සම්පූර්ණ වෙන්නේ. දෙවෙනි එක තමයි දැන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ කියන ඒවා ටිකක් දුර්ලභයි, ටිකක් සංකීර්ණයි. නමුත් ගරු කථානායකතුමනි, අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අපේ විශේෂම හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යතුමාටත් නලින්ද අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අවස්ථාවලදී අවුරුදු ගාණක් තිස්සේ විවිධ ආයතන වලින් ලබා දීලා තිබෙනවා. ඔබතුමාත් වෛද්‍යවරයෙක් වශයෙන් දන්නවා මේ මොබයිල් ලැබ්ස් ඉතාම සොෆිස්ටිකේටඩ් විදිහට හදපු බස් රථ තිබෙනවා. ඒවයි සියලු පරීක්ෂණ කරන්න පුළුවන්. විශේෂත්වය තිබෙනේ පරීක්ෂණයේ ප්‍රතිඵලය විනාඩි 3-4කින් දෙන්න පුළුවන්. විවිධ ගම්වල දුප්පත් ගම්මානවලට ගිහිල්ලා පරීක්ෂණ කරන්න තමයි තිබෙන්නේ. නමුත් ඒ බස් රථ ගණනාවක් එතරම් භාවිතයකින් තොරව පැත්තකට දාලා තිබෙන බව අපි දැනගත්තට පස්සේ අපි එක බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ලබා ගත්තා. ලබාගෙන අපි ඒක ආරම්භ කරලා තිබෙනවා. මොකක්ද මේ දැන් බස් ස්ටෑන්ඩයක් ළඟට ගිහිල්ලා ඒ වෛද්‍ය ප්‍රවාහන ආයතන නිලධාරීන් සහ පොලිසිය එකතු වෙලා ඒ රියදුරු මහතුරුන්ට පුළුවන් එතෙන්ට ඇවිල්ලා ඒ බස් එකට ඇවිල්ලා තමන්ගේ සාම්පල් එකක් දීලා එවෙලෙම මම ඒක අත්හදා බැලුවා. මේ ළඟදි මා කුඹුරේ ඒක ආරම්භ කරපු දවසේ විනාඩි 2කින් 3කින් වගේ කාලයකදී මත්ද්‍රව්‍ය 12ක් පිළිබඳව රිසල්ට් එක දෙනවා. එතරම් සොෆිස්ටිකේටඩ්. ඒ වගේම ඒක රිසල්ට් ෂීට් එකත් ප්‍රින්ට් කරලා අදාළ රියදුරු මහතරට දෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා අනිත් සෑම පළාතකටම මේ බස් අරගෙන සහ මේ බස් එක යොදාගෙන කරන්න. ඉතින් මම ඉල්ලා සිටිනවා නගරාධිපතිතුමාලගෙන් ලංකාවේ ඉන්න පාක්ෂාහරි ආණ්ඩු පක්ෂාහරි ඕනම විපක්ෂාහරි මන්ත්‍රීවරතුමාලගෙන් පළාත් සභාවල ආණ්ඩුකාරතුමාලගෙන් එතුමාලා ලෑස්ති නම් මේකට යම් තමන්ගේ ප්‍රදේශයේ බස් ස්ටෑන්ඩ් එක මේක කරන්න අපි ලෑස්ති. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මේ සභ ලබා දෙන්න ඔවුන් සඳහා දින ලබා දෙනවා. කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. පරීක්ෂා කරන්න පුළුවන්. මේක අතිවිශාල ප්‍රශ්නයක්. මොකද මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බස් එකක් එලවනවා කියලා කියන්නේ ඇත්තටම මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් බස් එකක් එලවනවා වගේ තමයි. ඒ නිසා අද දිනේදී අපි නීතිය සහ ප්‍රායෝගික පැත්ත දෙකම සම්පූර්ණ කරමු. දෙවැනි එක තමයි දෙවැනි ගැසට් එක ගරු කථානායකතුමනි අද දින ඉදිරිපත් කරන්නේ මෝටර් වාහන අධිවේගී මහා මාර්ග නියෝග ප්‍රකාශයට පත් කරන ලද අංක 24/55 29 සහ 20/25 සැප්තැම්බර් 25 දින ඇති ගැසට් නිවේදනය පාලනය ඉදිරිපත් කිරීම. මෝටර් වාහන පනත යටතේ ගරු කථානායකතුමනි 2011 අගෝස්තු 9 වෙනිදා 2011 ඊට අවුරුදු 15කට කලින් ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත පත් කරලා වාහනයක ඕනම පාරක යන වාහනයක රියදුරු අසුන සහිත යාබද අසුනේ යන අය සීට් බෙල්ට් පාවිච්චි කරන්න ඕනි කියලා. එම නීතිය තිබුණා අපේ රටේ. මම හිතන්නේ ඒ නීතිය සෑහඳුරට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි දැක්ක දේ තමයි අපි ඇක්සිඩන්ට් අධ්‍යනය කරනකොට ඒවයි වැඩිපුර තුවාලයට ලක් වෙන්නේ කවුද, මිය යන්නේ කවුද කියලා බැලුවම අපට පේන දේ තමයි මේ වාහනවල පිටිපස්සේ සීට් වල යන අයට වෙන අනතුරු වැඩි. විශේෂයෙන් මේක අධිවේගී මාර්ගදී තවත් වැඩි. ඔබතුමා දන්නවා ඒක බැලුවම මොනතරම් වීඩියෝස් තියෙනවා. පිටිපස්සේ සීට් වල අය තමයි ඉතාම අනාරක්ෂිත. ඒ නිසා ඒගොල්ලන්ට වෙන ඉන්ජරි එක හරි මැරෙන එක හරි ඉතාම වැඩි අනිත් අයට වඩා, බෙල්ට් එක දාලා තියෙනට වඩා. ඒ නිසා අප මේ ගැන අධ්‍යයනය කරලා පොලිසියෙන් තොරතුරු අරගෙන ඔතොපිඩික් සර්ජන් ලගේ අධ්‍යක්ෂකව අරගෙන තොරතුරු ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන අප මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 25 ගැසට් කළා අධිවේගී මාර්ගයේ යන සියලුම මගී ඉස්සරහා ගියත් පිටිපස්සේ ගියත් බස් එකේ ගියත් හැම එකම ගියත් මොකේ ගියත් අනිවාර්යයෙන්ම මේ සීට් බෙල්ට් එක දාන්න ඕනේ කියලා. ඒ නිසා ඒක දැන් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා සැප්තැම්බර් 25 ඉඳලා. දැන් ඒ නිසා පොලිසියට පුළුවන් එසේ නොකරන මගීන්ට සහ එසේ නොකරන රියදුරන්ට අදාළව නීති ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේක අට ඈ වගන්තියේ තියෙනවා ගරු කථානායකතුමනි. වගන්තියේ සඳහන් විධිවිධාන අනුව නිසි පරිදි ක්‍රියා කරන පුද්ගල ආරක්ෂක ආසන පටි සවිකර ඇති මෝටර් වාහනයක් වන්නේ නම් මිස එම මෝටර් වාහන අයිතිකරු විසින් අධිවේගී මාර්ගයකට ඇතුළත් කරනු ලැබීම හෝ ඇතුළත් කරනු ලැබීමට සැලැස්වීම සිදු කරනු නොලැබිය යුතුය. මේක තේරෙන්න කියනවා නම් හරියට සීට් බෙල්ට් නැතිනම් එක්ස්ප්‍රෙස් වේ එකට දාන්න එපා. පොලිසියට පුළුවන් නීති මඟින් කටයුතු කරන්න. ඒ නිසා මට තියෙන මේ වාහනේ මට සල්ලි නෑ බෙල්ට් එක දාගන්න. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. අපි හැම කෙනෙක්ම ජීවත් වෙද්දී රටක නීතියට අනුව හැඩගැහෙන්න ඕන. මේ ආණ්ඩුවේ උපරිම උත්සාහයක් තිබෙන්නේ මේ නීතියේ පාලනයට ලක් වෙච්ච රටක් හදන එක. නීතියේ පාලනයට ජනාධිපතිවරු, අගමැතිතුමිය, ඇමැතිවරු, මන්ත්‍රීලා පමණක් නෙමෙයි, අපි ජනතාවත් නීතියේ පාලනයට ලක් විය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවක් වශයෙන් උපරිම ආදර්ශ දෙමින් තිබෙනවා නීතියේ විධානයට අනුව කටයුතු කරන්න. එම නිසා මගේ වාහනේ මට මේක හදාගන්න බෑ, බෙල්ට් එකේ ගණන් කියලා බෙල්ට් හංගලා ඒවට වෙනම කටයුතු කරමු. නමුත් බෙල්ට් එක දැන් අනිවාර්ය කරලා තිබෙන්නේ ඒ බෙල්ට් හදාගන්න. නමුත් සමහර වාහන තිබෙනවා බෙල්ට් ආවේ නැහැ, ඒවා එද්දි අපි ඒකට මාස 3ක කාලයක් දුන්න බෙල්ට් හදාගන්න. මම හිතන්නේ දැන් මාස 3 පහ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා නීතියට මේ වෙන්නේ නැතුව බෙල්ට් එක හදාගන්න. අපි දැකලා තියෙනවා සමහර වාහනවල කරලා තියෙන මොඩිෆිකේෂන්ස් වලට කරලා තියෙන වියදම ගත්තම, වාහනේ අලංකරණයට කරලා තියෙන වියදම ගත්තම, සීට් බෙල්ට් එකට යන වියදම ගත්තම බොහොම අඩුයි. ඒ වගේම මේකේ තව එකක් තියෙනවා ගරු කථානායකතුම, අවුරුදු 12ට අඩු දරුවන් මොකද කරන්න කියන. ලංකාවේ අම්මලා තාත් අපේ මන්ත්‍රීතුමාලා කතා කරයි, මම ගැන ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන වෛද්‍ය ආයතන වලින් අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා මොකක්ද ලංකාවේ කළ යුත්තේ? ලෝකේ සාමාන්‍ය භාවිතා වෙන විදිහේ ක්‍රමවේදවලට යා යුතුයි කියන එක ගැන විවාදයක් නැහැ. ඒ පිළිබඳව නිර්දේශ අපිට ලබා දෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා එම නිර්දේශත් තවත් සාකච්ඡා කරලා කුඩා දරුවන් සම්බන්ධව මේව කරා. අපි දකිනවා සමහර තාත්තලා පොඩි එකන ස්ට්‍රීටින් වීල් එක ළඟම තියාගෙන උකුල තියාගෙන යනවා. ඉතින් ඒවා ආදරයට හොඳයි වගේ වුණාට ඒවා දරුවගේ ආරක්ෂාවට හොඳ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ නීති රීති ලංකාවේ හරියටම නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව වෛද්‍ය ආයතන වලින් යම් මඟ පෙන්වීමක් කරයි කියලා. ඒ නිසා අද අපේ පන මේ රෙගුලාසිල ප්‍රධාන අරමුණ තමයි මොකද්ද? මහජනතාව රැකබලා ගැනීම ආණ්ඩුවක වගකීමක්. ඒ සඳහා ආණ්ඩුව සේෆ් රෝඩ්ස් හදන්න, හොඳ පාරවල් හදන්න ඕන. ඒ වගේම අපි ආණ්ඩුවක් විදිහට හොඳ වාහන ගෙන්නන්න ඕන, ආරක්ෂිත වාහන ගෙන්නන්න. ඒ වගේම අපි ජනතාව විදිහට හොඳ ගමන් يعني ආරක්ෂිත විදිහට ගමන් බිමන් යන්න ඕන. මේ තුනම එකතු වුණාම තමයි කරු කතානායකතුමනි අපිට මේ රෝඩ් සේෆ්ටි කියන එක නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් සේෆ්ටි කියන එක හදාගන්න මේ. දැනට අපිට තිබෙන තොරතුරු අනුව අපේ රටේ රියදුරු මහත්තුරුන්ගේ 53%කගේ වැරදි හැසිරීම නිසා තමයි රිය අනතුරු වෙන්නේ. අනතුරු වලින් 53%ක්ම සිද්ධ වෙන්නේ රියදුරු මහත්තුරුන්ගේ මත්ද්‍රව්‍ය, ඇල්කොහොල්, නිදිමත, අවශ්‍ය විවේකයක් ගන්න නැති එක, විවිධ දේවල්, ටෙලිෆෝන් පාවිච්චි කරන එක, රේස් යන්නේ. මම දැක ළඟදී එක්ස්ප්‍රෙස් වේ එකේ කන්ටේනර් එකට ඉඩ දුන්නේ නැහැ කියලා කන්ටේනර් එක බස් එකට පොඩි පාට් එකක් දාගෙන යනවා අපි ආව ගන්න කියලා පොලිස් පැතුමා දැනුම් දීලා තියෙන්නේ. ඒ නිසා මේ අපි කියන්න කැමති නිසා බිහේවියර් කියන එක හරි වැදගත් වෙනවා මේ මාර්ග ආරක්ෂාවේදී. ජනතාවගෙත් වැදගත් ගොඩක්ම, ඒ වගේම රියදුරුවරුන්ගෙත් වැදගත්. ඒ නිසා අද මේ පන මේ ගැසට් දෙකෙන් විසඳන ප්‍රධානම දේ තමයි ඒක, මාර්ග ආරක්ෂාව සහතික කරන එක. මම දැනගන්න කැමතියි ගරු මන්ත්‍රීතුමාලා අදහස් දක්වනවා නම් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දැන් අධිවේගී මාර්ගට වඩා දුර ගමන් බස් ගමන් කරන්නේ විශාල වශයෙන් සාමාන්‍ය මාර්ගවල. අපි අවුරුදු 2.5ක් ඇතුළතදී දැනට නියමිත වෙලා තිබෙන සියලුම අධිවේගී මාර්ග අවසන් කරනවා. එතකොට මේ තත්ත්වය තරමක් වෙනස් වෙයි. නමුත් දැනට ගත්තොත් අපි යාපනයට යන්නේ, අනුරාධපුරයට යන්නේ, මොනරාගලට යන්නේ අධිවේගී මාර්ගවලම නෙමෙයි. මොනරාගල නම් දැන් මත්තල දක්වා අධිවේගී මාර්ගය යනවා. නමුත් ඒ නිසා දැන් සාමාන්‍ය මාර්ගවල යන දුර ගමන් බස් රථවල අපි පැහැදිලි අවශ්‍යතාවයක් තිබෙනවා සීට් බෙල්ට් අනිවාර්ය කරන්න. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමාලගෙන් අද දිනේදී, මොකද සීට් බෙල්ට් කියන්නේ මගියෙක් ආරක්ෂා කරන්න තිබෙන يعني තනි ක්‍රියාමාර්ග ලෙස ගත්තොත් මොස්ට් ඉෆෙක්ටිව් එක ලෝකෙම. මගියෙක්ගේ ආරක්ෂා සඳහා කළ හැකි ගොඩක් දේවල් තිබෙන එකේ මොස්ට් ඉෆෙක්ටිව් එක තමයි සීට් බෙල්ට්. මෝටර්සයිකල් සම්බන්ධයෙන් ගත්තොත් හෙල්මට්. ඒක රොකට් සයන්ස් නෙමෙයි, ඒවා ඔප්පු කරලා තියෙන දේවල්. සමම් දැනගන්න කැමති ගරු මන්ත්‍රීතුමාලගෙන් විපක්ෂ නායකතුමා සමාජීය කරුණු ගැන ගොඩක් උනන්දු වෙනවා අද කතා කරනවා නම්. අපි කැමතියි ඔබතුමාගේ අදහස් දැනගන්න. ඒ වගේ දේවල් ගැන මොකක්ද අපි සාමාන්‍ය මාර්ගවල දුර ගමන් බස් රථ සඳහා සීට් බෙල්ට් අනිවාර්ය කිරීම පිළිබඳ ගරු මන්ත්‍රීතුමාලගේ අදහස කියන එක. ඊළඟට ගත්තොත් එහෙම ගරු කතානායකතුමනි, මම කියන්න කැමතියි ඒකෙන් පස්සේ රියදුරන්ගේ පැත්තෙන් ගත්තොත් මේ බස් රථ ධාවනය කරන අය මගී ප්‍රවාහනයේදී අපි දන්නවා ගොඩක් රටවල්වල මගී ප්‍රවාහනය කියන්නේ සාමාන්‍ය රියදුරු වෘත්තියට වඩා වෙනස් දෙයක්. ලංකාවෙත් ඒක පහුගිය කාලේ ඉඳලම වෙනස් කරලා තිබෙනවා. ඒකෙදී මේ PT කියලා Public Transport කියලා විශේෂ ලයිසන් එකක් ගන්න ඕන. අපිට heavy vehicle license එකක් තිබුණත් ඒ license එකක් තිබුණත් අපි මගීන් ප්‍රවාහනය කරනවා නම් PT license එකක් ගන්න ඕන. එතකොට ඒ license එක දැනට 6000ක් විතර තමයි පුහුණු වෙලා තිබෙන්නේ. ටික දින aran තිබෙනවා සෑහෙන ප්‍රමාණයක්. නමුත් ඒක දින දෙකක පුහුණුවකින් තමයි ලබන් තිබෙන්නේ. ඒ දින දෙකේ පුහුණුව වුණත් හරියටම කරුණාද කියලා දන්නේ නැහැ. නමුත් මගී ප්‍රවාහනය කියන්නේ සාමාන්‍ය ප්‍රවාහනයට වඩා වැඩි දෙයක්. ඒක වෙනම යම්කිසි ශික්ෂණයක් ඇතු ඉගෙන ගත යුතු දෙයක්. ඒ නිසා අපි දැනට අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කරන බස් රියදුරු මහත්තුරු, ඔෆිස් වෑන් වල රියදුරු මහත්තුරු, ස්කූල් වෑන් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් හැම කෙනෙක්ම ටැක්සි වලට පාවා එක කරන්න වෙනවා. මොකද PT license එකක් ගන්න ඕන. දැන් අපි කෝස් කන්ටෙන්ට් එක හදලා ඉවරයි. අපි පෞද්ගලික අංශයේ අධ්‍යක්ෂින් කිරීම සංග සංවිධානල අධ්‍යක්ෂින් ලබා ගත්තා. අපි ඒක අනිවාර්ය කරනවා. එතකොට සෑම රියදුරු මහත්මයෙක්ම අපිකට යම් කාලයක් දෙන්නම්, මාස 6ක් හරි ඒක කරගන්න, අවුරුද්දක් හරි මාස 6ක් හරි ඒ කාලවලදී අලුතෙන් PT license එක ගන්න ඕනේ. දැන් තියෙන අයට අපි වෙනම වැඩපිළිවෙලකුත් අලුතෙන් එන අය හැම කෙනාම එක කළාට පස්සේ තමයි PT license එක දෙන්නේ. ඒ වගේම වයස PT license එක දෙද්දී අපි දන්නවා දැනට අපිටත් කලින් සිසු සැරිය වැඩසටහන යටතේ ග්‍රාමීය දුෂ්කර මාර්ගවල බස් රථයක් සිසු සැරියේ ආදා සිසු සැරියෙන් ආණ්ඩුවේ මුදල් ලබා ගන්න නම් කොන්දේසියක් වෙන ගරු කතානායකතුමනි, ඒ රේදුරු මහත්මයා අවුරුදු 30ට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා, PT license එකක් තියෙනවා, හැබැයි වයස බලනවා. ඒ වයස තුලින් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි දරුවෙක් පිළිබඳව යම් අත්දැකීමක් අවබෝධයක් තියෙන යම්කිසි ජීවත් වීම හරහා ලබා ගන්නා පරිණතකමක් අවශ්‍යයිනේ. ප්‍රශ්න දිහා බලන්න, සමහරු නම් කොච්චර වයසට ගියත් එහෙම එන ගතියක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් එහෙම අවශ්‍යයි. ඒ නිසා රියදුරු ගැන නෙමෙයි අරක කිව්වේ වෙන අය ගැන, මේ මට සමහරුම පේනවත් එක්ක. හරි, ඉතින් ඒ නිසා මේ මම කියුවේ ගායන තමතුමා, අපි හිතනවා සුසුසාරි අපේ යෝජනාවක් නෙමෙයි, ඒගොල්ලෝ අධ්‍යයනය කළා කියලා තියෙන්නේ. දරුවන් ප්‍රවාහනය කරනවා නම් අවුරුදු 30කවත් ජීව කෙනෙක් වෙන්න ඕනේ කියලා මං හිතනවා. ඔබතුමාත් තාත්ත කෙනෙක් විදියට ඔබතුමාත් උනත් එක පිළිගන්නවා ඇති කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ PT license එක ස්කූල් බස් වලට, අපිට ගරු අගමැතිතුමිය ස්කූල් වෑන් ස්කූල් බස් වලට යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා මදුර අමතුමාලා. අපි ඒක මත පදනම් වෙලා පාසල් බස් රථ වෑන් වලට අපි බලාපොරොත්තු වෙනවා වයස් සීමාව ඒ විදිහට තීන්දුව කරන්න. නමුත් පොදුවේ PT license එකක් ගන්න නම් අපිට අවුරුදු 21 පුළුවන් heavy vehicle license ගන්න. නමුත් මගී ප්‍රවාහන license එකක් ගන්න පුළුවන් වෙන්නේ 25න් පස්සේ. පොදුවේ දරුවන් ප්‍රවාහනය කරන්න ඕන නම් 30 වෙන්න ඕන. ඒක නිසා අපි ඒක කරන්න යනවා විශේෂ කෝසෙකුත් එක්ක. ඒකම තමයි රියදුරු මහත්තුරුන්ගේ ප්‍රශ්න ගැන ගත්තොත් බොහෝ රටවල් වල කරන දාත්තම demerit system එක. ඒක දැන් විශාල අපි ඒක අතරමැදි පියවරකට යන්න හදනවා. මේ ඉතාලම ළඟදී පොලිසිය තැපැල් දෙපාර්තමේන්තුව සහ අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා අතරමැදි පියවරකට දැන් මුළු ලංකාවේම කරු කතානායකතුමනි, මෝටර රථ වැරද්දක් කළොත් ඒකට දැන් පේමන්ට් එක දඩේ ගෙවන්න පුළුවන් ඔන්ලයින්. ලංකාවෙන් පුළුවන්. නමුත් අපි දන්නවා හැම කෙනාටම ඔන්ලයින් ගෙවන්න ෆෝන්ස් නැති නිසා අපි දැන් ඉදිරි කාලේ බලාපොරොත්තු වෙන සියලුම පොලිසිය ට්‍රැෆික් හොවයිස් පොලිසිය මහතුරුන්ට ඒ ස්මාර්ට් ෆෝන්ස් ලබා දෙන්න. එතකන් දැනට කරන විදිය තමයි ඔන්ලයින් ගෙවන, අනිත් කට්ටිය තැපල් කාන්තෝරට ගිහලා ගෙවන. දැන් තැපල් කාන්තෝරුවෙන් අපි දැන් හදලා තිනවා ඒගොල්ලන්ගේ පේමන්ට් සිස්ටම් එක ගෞපේක හරහා කරන්න. එතකොට අපි දන්නවා ඒ පේමන්ට් එක එන්නේ මොන රියදුරා මොන තැනදි මොන වැරද්ද කරාද කියලා. සා අපි ඩිමෙරිට් එක යම්කිසි ආකාරයකට බලනවා තරමක් දුරට අඩු ගානේ බිග් ඩේටා පැත්තෙන්වත්. මොකද ඒකෙන් අපිට බිග් ඩේටා එකක් එනවා. ඉන්ඩිවිජුවල් ඩේටා එක ගන්න අපිට ලොකු ඩිජිටල් සිස්ටම් එකකට යන්න ඕන මාස 7-8ක් යයි. ඒ බිග් ඩේටා වලින් අපි හිතනවා එන යම්කිසි ප්‍රදේශවල මොන වෙලාවේද මොන තැනද මේවා වෙන්නේ කියන එක හඳුනා ගන්න අපිට මම හිතනවා තව මාසයක් මේ මාසය අවසන් වෙනකොට පටන් ගන්න පුළුවන් කියලා. ඒ නිසා එතකොට පොලිසියට ලේසි, අපිට ලේසි බිග් ඩේටා මත බදලම් බලා තීන්දුව තීරණ ගන්න කලින් ඒ විදිය. ඒ නිසා අපි ඩීමිරිට් එක ගේනවා ඩ්‍රයිවර් මහතුන්ගේ ලකුණු කැපිලා නරක වැඩ නරක දිගටම අඩුපාඩුකම් කරන කට්ටියට ලයිසන් එක නැති වෙනවා. නමුත් අපි දන්න දේ තමයි මගී ප්‍රමාණයට ගත්තොත් ඩ්‍රයිවර් මහත්තයාගේ ඩීමිරිට් කරලා බින්දුවට කරනවට වැඩක් නැහැ. ඊට පස්සේ කරන්නේ බස් හිමියා වෙන ගෝලයක් දාලා දුවන. නිසා බස් හිමියාට ලොකු වකීමක් වෙනවා ගරු කථානායකතුමනි. බස් එකේ රියදුරු ආරක්ෂිතව මිනිසුන් ගෙනියන්න පුළුවන් රියදුරුවරයෙක් බවට පත් කරගන්න. තව බස් එකට පර්මිට් එක දුන්නම ඕන කෙනෙක්ව දාලා බස් එක දුවන්න රියදුරු මහත් අයිතිකරුට තිබිය යුතු නැහැ. නිසා අපි බලාපොරොත්තු වෙනවා බස් පර්මිට් එකට ඩීමෙරිට් සිස්ටම් එකක් ගේ. නිසා බස් යම්කිසි බස් රථයක් පර්මිට් එක දෙන බස් රථයක් දිගින් දිගට මේක දාන රියදුරු මහත්තුරු කවුරු වුණත් ඒ බස් එක හරහා දිගට වැඩ. මොකද බස් එක ඔටෝ ඩ්‍රයිව් වෙන්නේ නැහනේ. කවුරු හරි රියදුරු මහත්තයා දාන්නේ අයිතිකරුනේ. සබ් බස් එකටත් අපි ඩීමෙරිට් සිස්ටම් එකක් හඳුන්වා දෙනවා. අපි දැන් ඒක හදාගෙන යනවා. ඒ විදිහේ නීති මට්ටමට ගේනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි බලාපොරොත්තු වෙනවා මේ අපි දැන් අවසන් කරමින් ඉන්නේ බොහෝ 99%ක්ම අවසන් කළා. ඒ බලාපොරොත්තු වෙනවා ලංකාවට මේ අවුරුද්ද ඉඳලා ගේන්න පුළුවන් බස් රථවල ආරක්ෂිත පිරිවිතර safety specifications අපි finalize කරලා තිබෙන අවුරුදු ගාණක් කතා කරලා අපි මේක බලාපොරොත්තු වෙනවා නීතිගත කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ. ඉතින් ඒ නිසා අපි මිනිස්සු බලා ගැනීම වෙනුවෙන් මාර්ග ආරක්ෂා පැත්තෙන් කතා කරන්නේ අද. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරගෙන යනවා. ඒ වගේම තමයි අපි මාකුඹුර පිහිටවල තිබෙනවා බස් රථය ගමනාගමන සුදුසුද කියලා road worthiness එක සාමාන්‍ය මට්ටමේ road worthiness test එකක් කරන්න නොමිලේ මාකුඹුර අපි පිහිටවල තිබෙනවා. සබ බස් රථ හිමියන්ට පුළුවන් නොමිලේ එක කරන්න. නමුත් මම උපදෙස් දුන්නා මතව මාසයක් දෙකක් ගිහල එකට සාධාරණ මිලක් අය කරන්න කියලා. අපි අපේ රටේ ව්‍යාපාරිකන්ට ආරාධනා කරනවා ඔබතුමාට පුළුවන් අපි දැන් මේක නීතිගත කරනවා තව මාස දෙකකින් සෑම බස් එකක්ම මාසකට වරක් තමන්ගේ බස් රථයේ මූලික දේවල් ටික හරියට තියෙනවද කියන එක පිළිබඳව සහතිකයක් ගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔය හැම බස් එකක්ම මාසකට එක අවස්ථාවක් නැත්නම් දෙවතාවක් සර්විස් කරනවා. එතෙන්දී මේක කරගන්න පුළුවන්. සම්පූර්ණ සියලුම දේවල් පිළිබඳව ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බ්‍රේක් තියෙනවද, ලයිට් තියෙනවද, ඒ වගේ දේවල්. ඒසයි රෝඩ් වර්තිනස් ටෙස්ට් එක කරගැනීම දැනට අපි මාකුඹුරු නොඹලේ පිහිටවලා තියෙනවා. නමුත් අපි යෝජනා කරනවා සුදුසුකම් තියෙන දක්ෂ ගරාජ් වලට, දක්ෂ ඒ වගේ තැන් වලට පුළුවන් රෙජිස්ටර් වෙලා මෙතන බිස්නස් එකක් හැදෙනවා ඔබට, ව්‍යාපාරයක් හැදෙනවා. ඔබ මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඔබට තිබෙන්නේ පළාත් සභාවේ හෝ DMT එකේ රෙජිස්ටර් කරගන්න ඔබේ ගරාජ් එක. එතකොට බස් රථවලට සිද්ධ වෙනවා රෝඩ් වර්තිනස් ටෙස්ට් එක මාසකට සැරයක් කරගන්න. හැබැයි අපි ඒක මිල පාලනය කරනවා සාමාන්‍ය මාකට් රේට් අනුව. ඒ නිසා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් මාස කීපයක් යයි ගරු කථානායකතුමනි මේ අපේ ලයිසන් අලුත් කරද්දී වෛද්‍ය ප්‍රවාහන ආයතනය එක කරගන්න. එතකොට අපිට යන්න ඕන වෙන්නේ නැහැ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. මොකද ඒක ඇත්තටම මේ රටේ ප්‍රවාහනය පරිපාලනය කරන ඉතා වැදගත් ආයතනයක් ලෙස ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ඊයේ කිව්වා මේ කෙරොල පිටියේ ප්‍රශ්නයක් ගැන. කෙරොල පිටියේ ගරු කථානායකතුමනි මම ටයික් වෙනින් කියන්නම්. කටුනායක අධිවේගී මාර්ගයේ ETC ගෙවීමේ ක්‍රමය නිර්මාණය කර තිබුණේ පෑලියකට හෝ සීදුව පිටවීමේදී ETC මගින් ඇතුළත් වීමක් නොමැතිව පැමිණෙන වාහන සඳහා
honorable member you have another 2 minutes
පොඩ්ඩක් වෙලා අවිල්ල ගන්න වේ වගේ. කටුනායක හා සීදුව අතර ගාස්තු විතරයි අය කළේ. මොකද ETC තියෙන්නේ කටුනායක එක්ස්ප්‍රෙස් එකේ විතරයි, අනිත් ඒවයි නැහැ. ඒ නිසා කොහොම ඇතුළුුණත් ප්‍රශ්නයක් නැහැ. කටුනායක එක්ස්ප්‍රෙස් වේ එකට සීදුවෙන් පිට වුණොත් ගාන දන්නවා, කටුනායකින් පිට වුණොත් ගාන දන්නවා. ඒ නිසා ETC එන්ට්‍රන්ස් එකක වැදගත්කමක් තිබුණේ නැහැ. ETC එක්සිට් එක විතරයි වැදගත් උනේ. ඒතකොට ETC එක්සිට් එකෙන් රීඩ් කරාම යාට යන්න දෙනවා. ඒ නිසා ඇතුල් වෙන තැන ගැන වාර්තාවක් තිබුණේ නැහැ. නමුත් කටුනායක අධිවේගී මාර්ගයට පමණක් ETC සවි කරපු නිසා වෙච්ච දේ තමයි දක්ෂින සහ අනිත් අවුටර් සර්කියුල් එකේ යන අයට කිසිම වැඩක් වුණ නැහැ. ETC නිසා ETC ප්‍රොමෝට් වුණ නැහැ. ඒ නිසා පසු කාලීනව කටුනායකත් අධිවේගී දක්ෂින අධිවේගී මාර්ගයත් එකතු කළා කඩවත කෙරවල පිටේ දික් කිරීම හරහා. ඊට පස්සේ වෙච්ච දේ තමයි ගරු කථානායකතුමනි දැන් කෙරවල පිටිය හරහා මේවා එනකොට සිද්ධ වෙච්ච දේ තමයි මිනිසුන් තැන් දෙකකදී ගෙවන්න වෙනවා. කටු කෙරවල පිටිය දක්වා ඇවිල්ලා එක ගානක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ නැවත ජාලදී තව එකක් ගෙවන්න ඕන. එහෙම නැත්නම් කටුනායකදී තව එකක් ගෙවන්න. ඉතින් මේක ඇත්තටම කිසිම තේරුමක් නැති නිසා දල වශයෙන් ගත්තොත් විනාඩි 6කට වැඩි අනවශ්‍ය ප්‍රමාදයක් සිදු වුණා කෙරවල පිටියේ. මොකද එතන තැන් දෙකක ගවන්නෝ සමාජතාවපති නිකන් ටිකට් එක අරගෙන යන්න. ඒ නිසා ඒ වගේම කරු කතාන ඒ නිසා ඒ වගේම කරු කතානායකතුමනි දිගටම මම වෙලාව නැති නිසා ගොඩක් කියන්න යන්නේ අධිවේගී මාර්ගය භාවිතා කරන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තිබේ. මම ලංකාදීප පුවත්පතේ භානුක අමරසිංහ ගානුක අමරසිංහ මහතා වාර්තා කළා තියෙනවා අධිවේගී මාර්ග භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙච්ච ප්‍රමාණය. මම සංඛ්‍යා ලේඛන වශයෙන් ඔබතුමාට කිව්වොත් එහෙම 2024යි 2025යි ගත්තොත් පෑලිය ගොඩින් පිටවන ප්‍රමාණය 105කින් වැඩි වෙලා තිබෙනවා. 2024 142යි වාහන 25 147යි කටුනායකින් 24 144යි දැන් 150යි ජයාලින් පිටවන ප්‍රමාණය 24 112යි දැන් 115යි එසා 103කින් ආසන්න වැඩි වෙලා තිබෙනවා. ඒ 18.8කින් වැඩිලා තියෙනවා අධිවේගී මාර්ග භාවිතා කරන ප්‍රමාණය. හැබැයි අධිවේගී මාර්ග වැඩි භාවිතා කරන ප්‍රමාණය වැඩි වූ පළියට අපිට බෑ ඒ තරම් එන්ට්‍රන්ස් එක්සිට්ස් හදා. ඒ නිසා අපි කරපු දේ තමයි කෙරවල පිටියේ අපිට ටෝටල් සොලියුෂන් එකක් නෙමෙයි අර අනවශ්‍ය ලෙස කෙරවල පිටියේ රැඳී සිටින්නක් සිද්ධ වුණා තැන් දෙකකින් ටිකට් ගවන්න වෙච්ච නිසා. ඒ නිසා වෙච්ච දේ තමයි අපි ඒක ඉවත් කරා අධ්‍යනය කළා නිකන් නෙමෙයි. ඒ නිසා ඒ හැබැයි ඒක පළවෙනි දවසේ වෙච්ච දේ තමයි අර ETC එකට කලින් පුරුදු 12 ETC ලේන් එකට අපි ඇතුල් වෙනවා ඕන තැනකින් ඇතුල් වෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ මොකද ගෙවන්න තියෙන්නේ පොයින්ට් දෙකයි. එක්ක සීදු එක්ක කටුන් එක්ක ජයල එක්ක කටුනායි. නමුත් දැන්වලා තියෙන්නේ මත්තල ඉඳලා මේන ට්‍රැෆික් එක වාහන එනවා. ඒ වාහන මුල් දවස් දෙක තුනේ උනේ දේ තමයි ඒගොල්ලන් ඇතුල් වෙන්නේ. එතකොට ETC එකේ ETC ලේන් එකේ නෙමෙයි ඇතුල්ුනේ. අරයට රීඩ් කරන්න වෙන්නේ එක්ක යා මත්තල ඉඳලා ආපු විදිය. ඒ නිසා දෙක සමහර අය ඒ වගේ අත්‍යකින් නැති අය ETC කවදා පාවිච්චි කරපු කට්ටිය සමහර විට ඒගොල්ලෝ යම් යම් ප්‍රශ්න හදාගත්තා. ඕනම දෙයක් අලුතෙන් පටන් ගන්නකොට පොඩි බ්ලන්ඩරයක් එනවා. අතික දැනගෙන හිටියා. අපිට යම් සිමියුලේෂන් එකක් අපි ඩ්‍රොයින්ස් වල කරා. නමුත් අපිට නීතිය අනුව ෆුල් රිහර්සල් එකක් කරන්න බෑ. ගාන්ත මන්ත්‍රීතුමා ගැසට් එක අවලම් නොකර කෙරළ පිටියේ සල්ලි නොගෙන යවන්න බෑ. ඒක ගැසට් එක අවලම් කළා තමයි ඒක කරන්න සිද්ධ වුනේ. ඒ නිසා දැන් අපි අලුතෙන් ගේට්ස් උදාලා තියෙනවා, වැඩිපුර ටෙලර්ස් හදාලා තියෙනවා, නිල් පාටි මාක් කරලා තිබෙනවා. දැන් මිනිස්සු දන්නවා ETC ලේන් එකෙන් එන්න ඕන, ETC ලේන් එකෙන් යන්න නම් කියලා. සා ඒක තමයි. ඒ නිසා කෙරවල පිටියේ උත්තරයක් වුණා විනාඩි 6-7ක් අඩුවේ. හෙක්ටර් මන්ත්‍රීතුමා කියන දවස ජනවාරි 5 ඉස්කෝල පටන් ගත්තා. එදා අපි පිළිගන්නවා පෑලියකොට කොළඹට එන එකේ වැඩි වුණා. ඇත්තට මම ගා ෆොටෝස් සහ ස්ක්‍රීන්ෂොට්ස් තියෙනවා ඒත් වෙලාවල් එක්ක. ඒ නිසා ඒක එහෙම වුණේ. නමුත් අද ඊයේ ඔබතුමා බලන්න දැන් ඒක යම් ප්‍රමාණයකට පාලනලා තිබෙනවා. නමුත් අපි පිළිගන්න ඕනේ අධිවේගී මාර්ග භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනකොට අපිට දෙන එකම උත්තරය තමයි ETC වැඩි කරන එකත් බැංක් පේමන්ට් සිස්ටම් වැඩි කරන එක. මට ටේලර්ස් කියලා තියෙනවා එමතුමා සමහර වෙනවා කියලා සල්ලි මාරු කරගන්නත් එක්ස්ප්‍රස් වේ එකට. රුපියල් 200 ගාස්තු ගන්න 5000 කොලයක් කරන්නේ. ඒ ඉස්සරද වගේ සල්ලි මාරු කරලා දෙන්නේ නැහැනේ කඩවල් වලින්. ඒ නිසා දැන් බැංක් පේමන්ට් එක අනිවාර්ය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම අපේ එනර්ජි මිනිස්ටර්, සිවිල් ඒවියේෂන් මිනිස්ටර් අපිට ලියුම් දීලා තිබෙනවා. අපි ETC දෙන විදිය දිනු කරන්නේ ඒගොල්ලන් ලෑස්ති ඒගොල්ලන්ගේ වාහන ඒවයි මේව කරන්න කියලා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ පසුගිය අවුරුදු ගාණක් තිස්සේ ETC ප්‍රොමෝට් කරන්න වැඩපිළිවෙලක් කියලා නෑ.
Honorable, you have taken another extra 3 minutes already.
ඒ නිසා කරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා ඔන්න ඔයගේ වෙනස්කම් ප්‍රමාණයක් කරන්න. අවසාන වශයෙන් කරු කතානායකතුමනි මම හිතුවා මේ විෂයට ඍජුව සම්බන්ධ නැතිමු ජාතික වශයෙන් වැඩගත් කරුණක් ගැන විනාඩි 4ක් 5ක් අතර ගන්න. ඒ නිසා අපේ මන්ත්‍රී කණ්ඩායම කතා කරාවි මේ කරුණු පිළිබඳව මේ පනත රෙගුලාසි ගැන. ඔබතුමා දන්නවා මෑතකදී අන්තර්ජාතික වශයෙන් විශාල සිදුවීමක් සිදු වුණා. වෙනිසූලාවේ ඡන්දයෙන් පත්තේ සිටි ජනාධිපතිතුමාව එක්සත් ජනපදයේ ආක්‍රමණයකින් පැහැරගෙන ගියා. අද ඔහු නඩුවට ඉදිරිපත් කර තිබෙන වෙනත් රටක. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට එම කටයුත්ත හෙලා දැකලා we strongly condemn the United States of America's military aggression against the independent and sovereign state of Venezuela and the abduction of democratically elected President Nicolas Maduro and his wife. කියලා අපි statement එකක් දාලා තිබෙනවා. මේක පළ කරලා තිබෙනවා. ඒ වගේම අපි මේක අවධාරණය කළ යුතු විශේෂම දේ තමයි මොකද්ද? මෙම ක්‍රියාව පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ අපි පිළිගන්නා ප්‍රඥාප්තියන්ට අනුව එකඟ නැති දෙයක් හැකියි. ඒ නිසා අපි දකිනවා අද ලෝකයේ අතිබහුතරයක් රටවල් මේක පිළි අරගෙන තමයි කටයුතු කරන්නේ. දරු කථානායකතුමනි, රට මොනවා වුණත් ඒ රට හොඳ නරකද කියන ඒ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. වෙන කිසිම රටකට ඒ රට ආක්‍රමණය කරන්න බැහැ කියන එක එක්සත් ජාතීන් 1945 ලෝක යුද්ධයෙන් පස්සේ කරපු ලොකුම දෙයක්. ලෝකෙ එතෙක් තිබිච්ච කැලෑනියාය, ඒ කියන්නේ ලොකු එකා පොඩි එකාව දඩයම් කරන ක්‍රියාවලිය නතර කළා. ලෝකට සෑහැඳුරට සාමයක් ආවේ 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය පිළිගත්ත නිසා. ඇත්තටම අපි වගේ රටවල් වල ලයිෆ් ලයින් එක ඒක. ලෝකෙම ගත්තත් හැම රටකම ගත්තොත් ඒක ප්‍රධාන රටවල් වල යුද්ධ ගොඩාක් කරන්න පුළුවන් රටවල් අරුණාම අනිත් හැම රටකම තියෙන ලයිෆ් ලයින් එක මොකක්ද? අපිව රටක් වශයෙන් අනිත් ලොකුම ලොකු රටක් එක්කත් අපිට කාටවත් සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා පිළිගන්න එක නීත්‍යානුකූලයි. මම ලෝක සාමයට ආපු ලොකුම ලයිෆ් ලයින් එක ඒක. ඒ නිසා වෙනසූලාවේ හරි අප්‍රිකාවේ හරි කොහේ හරි රටක මේක හොඳ නැති ඒ රට හොඳ නැද්ද කියන එක මං හිතන්නේ ඒක තීරණය කරන ඒ රටේ ජනතාව මිසක් වෙනත් රටක කවුරුවත් නෙමෙයි. මොකද ඒකෙන් වෙන දේ තමයි ඒ රටේ ජනතාවගේ කැමැත්තෙන් තොරව ඒ රටවල ආණ්ඩු වෙනස් කරත් එක ඉතාම නරක අත්දැකීම අපිට පේනවා. ඉරාකයේ, සිරියාවේ, අෆ්ගනිස්තානයේ වගේ රටවල. ඒක සාර්ථක වෙලා නැහැ. ඒ වගේම වෙනසූලාව ගත්තොත් ඔබතුමා දන්නවත් අවුරුදු 25ක් මූවමන්ට් ෆිෆ්ත් රිපබ්ලිකන් මූවමන්ට් කියන පක්ෂයත් ඊට පස්සේ යුනයිටඩ් පාර්ටි සෝෂලිස්ට් යුනයිටඩ් පාර්ටි වෙනසූලා කියන එකත් අවුරුදු 25ක් රට පානය කළා කියලා. ඔබතුමාලා ඕන කෙනට ගන්න පුළුවන් මොකද්ද මේ අවුරුදු 25ක ඒ රටේ කළේ. මම වෙලාව ගන්න සාධාරණ සමිතායි කියන එක හෑන්ඩ්ෂාට් කරනවා මේ වார்த்தාව. වෙනසූලාවේ කරු කතානායකතුමනි, මේ අන්තර්ජාතික පිළිගත් දේවල් achievements versus outcomes, right? 2025 දක්වා ඒක දුප්පත්කම, අසමානතාවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනයට තියෙන අයිතිය, ආර්ථික සංවර්ධනය, උද්දමනය, ෆුඩ්ස් ආහාර සුරක්ෂිතභාවය. මෙන්න මේ කියන කරුණු මත වාර්තා සකස් කරලා තිනවා ලෝක අන්තර්ජාතික සංවිධාන රාශිය. ඒසම වෙනසූලාමේ 25 අවුරුද්දක ආණ්ඩුව පාලනය අවුරුදු දෙකකට කඩන්න පුළුවන්. 2014 සහ 2014 සිට 2021 දක්වා 21 සිට අද දක්වා 2014 කියන දවසේ අවුරුද්ද එන්නේ එදා තමයි එනිසූලාට එක්සත් ජනපදය අසීමාන්තික සම්බාධක දාන. ඊට පෙර අවුරුදු සාදීන සාමාන්‍ය රටකට තිබෙන අයිතිවාසිකම් තුල වෙනසූලාව මේ බලන්න පවර්ටි ෂාප්ලි රිඩියුස්ඩ් 2014 වෙනකොට, ඉනීක්වලිටි සිග්නිෆිකන්ට්ලි රිඩියුස්ඩ්, හෙල්ත් ඇක්සස් greatly expanded. කවදාත් free health තිබිච්ච රටක් නෙමෙයි. අපි කීප සැරයක් විසිට් කරලා තිබෙනවා විවිධ තරුණ වෙටසලන් වලට. free health තිබිච්ච රටක් නෙමෙයි අපි වගේ. මේ ආණ්ඩුව තමයි first time free health ගෙනා. education access. කවදාවත් free education තිබිච්ච නැති රටක්. 2008 පස්සේ free education ආවේ. ඊට පස්සේ economic output. ඒතකොට growth fueled by oil. ඔබ දන්නවා වෙනසූලාව, ඇල්බා බැංක්, විවිධාකාර දකුණු ඇමරිකාවට උදව් කරන විදිහ ඒව හැදුවා ඒගොල්ලෝ. ඒ වගේම inflation එක. manage via controls 2014 දක්වා food security improves via subsidies වෙනසූලාවේ. ඒ නිසා සාමාන්‍ය සාධාරණ රටක් ලෙස වෙනසූලාවේ මේ පාලකයන් විවිධ අය වැඩ කරද්දී ඔවුන්ගේ රට තිබුණට වඩා ඉහළට ගෙනාව. ඔබතුමාලා කියලා බලන්න කරකාස් කියන්නේ සම්පූර්ණ ශැන්ටි ටවුන්. අද ලෝකේ වැඩිම අවුරුද්දකට වැඩිම ගවල් හදලා තියෙන රට වෙනසූලාව. වෙලාව නෑ මට කියන්න. කරකාස් ගත්තම සම්පූර්ණ ශැන්ටි ටවුන් එකක් විදිහට තිබුණේ අද ඒවා සෑහෙන දුරට වෙනස්ලා තිබෙනවා. මේ විශාල සුබ සාධනයක් මේ ආණ්ඩුව වලින් කරා. ඊට පස්සේ 2014 සම්බාධකාව. සම්බාධකාවට පස්සේ මොකක්ද වෙන්නේ 2014-2020 crisis and collapse. poverty catastrophic increase. inequality increase dramatically. ඔක්කොම වැඩි වෙනවා. ඇයි වෙනසූලාවට සම්බාධක දැම්මේ? වෙනසූලාවේ ඇමරිකාට උද්දව කිසිම දෙයක් කළා නැහැ. කිසිම දෙයක් කළා නැහැ. ඇමරිකාවේ සෛරීත්‍යට කිසිම වැරද්දක් කළා නැහැ. එමක ඒසා වෙනසූලාවේ මැතිවරණ පිළිබඳව කාට සෙන්ටර් එක, ජිමී කාට සෙන්ටර් එකේ ලෝක දින පිරිසුදු මැතිවරණ කියලා මැතිවරණ ගොඩක් තිබුණා. යම් යම් මැතිවරණ ගැන කියලා කියනවා. ඒ නිසා ඊට පස්සේ 2020 දක්වා වෙනසූලාව වැටුණා මේ සම්බාධක නිසා. ඕනම රටකට සම්බාධක දාලා බලන්න ඒ රටට අමාරු වෙනවා. අද කියුබාටලා තියෙනෙත් එහෙමයි. ඒ නිසා ඊට පස්සේ 21 ඉඳලා 25 දක්වා වෙනසූලා නාඩුව මේකත් එක්ක ෆයිට් කළා. නැවත වෙනස් වෙන්න පටන් ගත්තා. 21 ඉඳලා 25 දක්වා මොකද්ද තියෙන්නේ මේ වාර්තා? poverty slightly improves, inequality තරමක් වර්ධනය හොඳ පැත්තට health access gradually increasing. ඒ නිසා ඒගොල්ලන් ආයි මේ ස්කත් එක සටන් කරමින් 21 ඉඳලා 25 දක්වා යම් කිසි හොඳම මට්ටමක් නැමේ අත්පත් කරගෙන තිබෙනවා. එම නිසා ගරු කථානායකතුමනි මම මේක කරුණු කිව්වේ ඒ නිසා මේ පැහැර ගැනීම එක්සත් ජනපද ආණ්ඩුවේ තීරණයක් බව ඇත්ත. නමුත් මේ පැහැර ගැනීමත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක එන දෙයක් තියෙනවා. මොකක්ද? අපි වගේ රටවල්වලට ස්වාධීනව දිනු වෙන නම් අපිට එක්සත් ජාතීන්ගේ සිස්ටම් එක පැවතීම අත්‍යවශ්‍යයි. මම දුටුවා එක්සත් ජනපද ආණ්ඩුව මම හැන්සාට් කරනවා අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධාන 31කින් ඉවත් වෙන්නත් අන්තර්ජාතික වෙනස් සංවිධාන තවස් 35කින් ඉවත් වෙන්න තීන්දුව කළ තිබෙනවා. ඒ රටේ අයිතිය තිබෙනවා. ඒ රටේ ජනතාව ඡන්ද දීලානේ ට්‍රම්ප් ජනාධිපතිතුමා පත් කළ තිබෙන්නේ. නමුත් එක්සත් ජාතීන් කියන්නේ ලෝකෙම හදාගත්ත දෙයක්. ඒකේ මුල් වුණා එක්සත් ජනපදය. මොනවයින්ද අද එක්සත් ජනපදය අයිවත් වෙන තීන්දුව කළ තියෙන්නේ? UN framework for climate change, UN women, UN population fund, UN human settlement, UN democracy fund, peace building commission, UN university, UN water, UN energy. ඒ රටට අයිතිය තිබෙනවා. නමුත් මම මේකෙන් පෙන්වන්න හදන වෙන දෙයක්. ඉන්ටර්නැෂනල් සංවිධාන මොනවද? කොලඹු ප්ලෑන් එකනොත් අයින් වෙනවා එක්සත් ජනපදය. කොලඹු ප්ලෑන් එකනොත් අයින් වෙනවා මෙතන තිබෙනවා. මම මේක හැන්සාට් කරනවා. ඒතර අපිට පේනවා එක්සත් ජනපද ආණ්ඩුවට ඒගොල්ලන් ඊතරම්ම UN එකට කැමති නෑ වගේ. ඒකනේ අයින් වෙන්නේ. නමුත් අපිට තිබෙන දේ මොකක්ද? අපිට UN එක අවශ්‍යයි. අපිට UN එක අවශ්‍යයි. ඒ නිසා අයිතා පැහැදිලි කියන්න ඕන දෙය තමයි මම දුටු අවසන් කරන විනාඩියෙන් මම දුටුවා සමහර අය ලියලා තියෙනවා මදුරෝ දූෂිතයි ඒකාධිපති නමුත් එයා අල්ලංගේ විදිය වැරදි කියලා. ඒක ලියලා තිබ්බ මම දැක්ක හිටපු ඡන්ද සම්බන්ධ කෙනෙකුයි. දැන් වයම ඡන්ද මංකොල්ල කද්දි එතුමා හිටියේ ඡන්ද මිනදාලි. දැන් එතකොට කිව්වද ඒ ආණ්ඩුවට කවුරු හරි වෙන රටකින් හරි අහලා උසංගයන හරියනවා කියලා. දැන් මේ තියෙන ඇත්ත මොකක්ද? රටවල් වල පාලකයන් අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. නමුත් මේ හැම වැරද්දක් නිසාම තවත් රටකට ලැබෙනව නම් බලයක් ඒක වෙනස් කරන්න ඒක වැරදි. දැන් මේ මොකද්ද කරන්නේ? අර ඇත්ත පැත්ත හිටගන්න නැතුව නිකන් අරයා වැරදි මෙයා වැරදි කියන එක නෙමෙයි අපි දකින්නේ. මොකද අපි දකින දේ තමයි අපිට අවශ්‍යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරගන්න. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍යයි. මම ඇත්තටම UN එකේ road safety envoy හම්බුණා. UN එකේ තියෙන ගරු කථානායකතුමනි මාර්ග ආරක්ෂාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාගේ විශේෂ නියෝජිතේ. එතුමා ෆෙරාරි චැම්පියන් කෙනෙක්. එතුමා නොමිලේ වියදම් කරාන් කියලා ලෝකෙ වටේ යන්නේ. ඉතින් එතුමා අපිට අපේ රටට උදව් කරන්න කැමති. ඒ UN තීරණ නිසා. මොකද අපි ඔක්කොම දන්නේ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රඥාප්ති කවුරු හරි උල්ලංඝනය කරනව නම් ඒක බලපානවා මේ ඒ රටට පමණක් නෙමෙයි අපේ රටටත්. ඒ නිසා අපි කියන්න කැමති අපි මේ කරුණේදී අපි වගේ රටවල් වල ලයිෆ් ලයින් එක හැදෙන්නේ UN චාටර් එක ක්‍රියාත්මක වීම මත. ඒ නිසා අපි කවුරුත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති ක්‍රියාත්මක කිරීම ගැන වෙනුවෙන් උනන්දු විය යුතු කෙනස්තාවරය තමයි තිබෙන්නේ. බොහොම ස්තුතියි මං වැඩාවල් පරිපූර්ණ ගත්තා. බොහොම ස්තුතියි.